ඇත්තටම මනසේ රූප තියෙනවට නෙමෙයි. මනසේ තියෙන සංඥා ටික. ඒ සංඥා ටික හඳුන්වා ගැනීම සඳහා තමයි අපි මනෝ රූප කියන.
ඒ ටික
ඔය ඔකට මම කියන්නම් ඕන බලාගන්න මාත්‍රට. අධිකරණ පිටකේ ධම්ම සමගණී රූපකාරණේ පොතක් බලාගන්න ඕන. ධම්ම සංගණී පොතේ අභිධර්ම පිටකේ බලවෙන පොත තියෙන ධම්ම සංගණී ප්‍රකරණේ. මේකේ රූපකාණ්ඩේ පොඩ්ඩක් අරන් බලගන්න. රූපකාණ්ඩේ සම්පූර්ණ විස්තර කරන උපාදාය රූප කියන්නේ මොනවද? චක්කු රූප කියන්නේ කොයි විදිහේද කියන එක පවා සම්පූර්ණ සියලුම විස්තරාත්මකවම කතා කරනවා. මේ රූපකාණ්ඩේ කොටස. ඊට අතිරේක ආධ්‍යාත්මික බාහිර කියන තැන වෙන් කරන්න කොහොමද කියන එක පිළිබඳව මේ ආයතන විභංගයේදී විභංග ප්‍රකරණේ පළවෙනි පොතේ ආයතන විභංග කියලා තියෙන කොටසක්. මේකේ ආයතන වෙන වෙනම බෙදලා පෙන්නනවා. ඇහැ බෙදලා වෙන වෙනම පෙන්නනවා. ඇහැට පේන රූපේ වෙනම බෙදලා පෙන්නනවා. කන ශබ්ද ওই විදිහට මේ ආයතන ටික ඔක්කොම බෙදලා පෙන්නනවා. මේකේ තියෙන කාරණා ටික ඔක්කොම පෙන්නනවා. මේක ඇතුළත් වෙලා තියෙන මොනවද කියලා. හේතු ටිකයි ඒක තියෙන්නේ කොහොමද? ඒකට කියන තව නම් මොනවද? ඔක්කොම කියලා
තියෙනවා. ඒක තමයි විඥානේ නාම රූපය දෙක බටකොටු මිරිලක් වගේ කියපතන. විඥානේ නාම රූපය කියලා කිව්ව බටකොටු මිරිලක් කියපතන. ඒ විඥානේ එක පැත්තක් අනිත් පැත්තේ නාම රූපනේ. නාම රූප කියලා කියන්නේ නාම කොටස් වෙනමයි රූප කොටස් වෙනමයි කියන එකද නැත්නම් නාමයි නාමික රූපයි කියන එකද?
එහෙම කාරණාවක් තියෙනවා. මුලදී විඥානය බෙදෙනකොට විඥානයට සාපේක්ෂව නාම රූප බෙදෙන කාරණාවකදී නාම ධර්ම ටික බෙදන්නේ චෛතසික ටික විතරක් බෙදෙන තැනකුත් තියෙනවා. හරිද? පස්ස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. එකෙන් පස්ස වේදනා සංඥා චේතන එකකටා ජීවිතින්ති මනසිකාරය කියන චෛතසික ටිකේ ඔය ජීවිතින්ති එකකටා කියන කාරණා දෙක අයින් කරලා ඉතුරු කාරණා පහම දාලා කතා කරනවා මේ චෛතසික ටිකක් විදිහට කාරණා ටිකෙන් කතා කරනවා. ඒක නාම ධර්ම ටිකට කතා කරනවා. ඒ කියන්නේ විඥාණයට සාපේක්ෂව, ඒ කියන්නේ විඥාණය ඇතුළත් නොකර තමයි මේ චෛතසික ටික කතා කරන්නේ. විඥාණයේ පැත්තකට අරගෙන ඉතුරු කාරණා ටික බෙදනවා නාම රූප කියලා අර විදිහට දෙපැත්තට.
එතකොට රූප කියන්නේ
එතකොට ඒ කොතනද රූප කිව්වොත්? ඒ කියන්නේ රූප කියන වචනේ අභිධර්ම පිටකේ හෝ වේවා සූත්‍ර පිටකේ හෝ වේවා අපිට කොතනක හරි යම් තැනක රූප කියන වචනයක් අපිට හම්බ වෙනවා නම් මේ කතා කරලා තියෙන්නම සතර මහා ධාතු හා සතර මහා ධාතු නිසා හටගත්ත උපාදාය රූප කියන අර්ථයමයි. ඒකට ආයේ නාම කතන්දරයක් ඇතුළත් වෙන්නෙම නැහැ. පැහැදිලිද? මොකද රූප කියන වචනයකින් ඒක විග්‍රහ කරනවා නම් රූප කියන වචනයකින් විග්‍රහ කරන්නෙම මේකට දැනෙන බව, හඳුනන බවක්, විඳින බවක් කියන මේවා නැත්තම් ඒකටයි රූප කියන්නේ. ඒ කියන්නේ වේදනාවක්, සංඥාවක්, සංකාරයක් නැත්තම් ඒකට කියන්නේ රූප කියලා. වේදනාවක්, සංඥාවක්, සංකාරයක් එදෙනවා නම් ඒකට කියන්නේ නාම කියලා. පැහැදිලිද? ඒ අර්ථයෙන් තමයි රූප නාම දෙක වෙන් කරගෙන චෛතසික ටික යදුනොත්
නාමික රූප කියන එකක් තියෙනවා. රූපේ කියන එකක් තියෙනවා. නාමික රූප කියන එකක් තියෙනවා.
රූපේ කියන එක ඇස්සේ නාමික රූප කියන එකක් විග්‍රහ වෙන්නේ නැහැ අභිධර්ම පිටකේ කොතනක ඔක්කත්. නාම ධර්මයේ ඇතුලේ ඔක්කත් නාමික රූප කියන එකක් විග්‍රහ වෙන්නේ නැහැ අභිධර්ම පිටකේ කොතනක ඔක්කත්. ඔය නාමික රූපේ කියලා අපිට කතා කරන්නේ අපිට දැනගැනීමේ පහසු සඳහා භාවිතා කරපු වචනයක් කටුකුරුන්ද ඥානানন্দ ස්වාමීන් වහන්සේ. පෙළේ කොතනක ඔක්ක සඳහන් වෙන වචනයක් නෙමෙයි.
ඔව්. සිංහලෙන් නිකන්
ඒක සිංහලෙන් අපිට තේරුම් ගන්න ඕන හින්දාර ඒ කියන්නේ සංඥා සංකාර දෙකෙන් අපේ මනසේ ඇති කරගනු ලබන යම් මට්ටමක් තියෙනවා නම් ඒක බහැරට කතා කිරීම සඳහා ගෙනලා තියෙන මේ මනසේ හදාගත්ත චිත්‍ර ටික. ඒකට කියනවා නාමික චිත්‍රයක් කියලා. නාමික රූපයක් කියලා. ඒ අර්ථයෙන් දුන්නා මිසක නාමික රූප කියලා වචනයක් කොහෙවත් මේ පෙළේ නම් හම්බ වෙන්නේ නැහැ මට නම්.
සිංහල වචනයක් විතරයි.
නෝ නාමික කියපුවම ඒක සිංහල වචනයට ඇවිල්ලානේ.
තනං විඤ්ඤාණ නාම රූපය ගත්තම නාම කිවේ නාම කොටස් ටික.
ඔව්.
රූප කියලා කිව්වේ
රූප කියලා කියන්නේ රූප කොටස් ටිකට.
එතන ඒ
නෙමෙස් හිතත් සම්බන්ධයි.
නෑ හිත කිසිදු සම්බන්ධයක් නෑ. නාම රූප කියලා බෙදුවොත් දෙක දෙපැත්තට
එපා උපාදාය රූප කියන දේ.
උපාදාය රූප කියලා කියන්නේ රූප ටිකටමයි ඒ. මේ උපාදාය රූප හදන්න හිත උපකාර වෙච්ච එක ඇත්ත. හරිද? ඒ කියන්නේ දැන් පාම් පිටි රොටියක් හදන්න කෙනෙක් උපකාර වෙච්ච එක ඇත්ත. නමුත් හැදුවට පස්සේ ඒක නෑනේ මේ කවුරක්වත් පුද්ගලෙ. අපි කියනකො රොටියක් ආප්පයක් පිට්ටුවක් හැදුවට පස්සේ ඒ පිට්ටුව එක ඇතුලේ ඔක්කත් රොටිය ඇතුලේ ඔක්කත් පුද්ගලයක් නැහනේ. ඒ කියන්නේ නාම ධර්ම උපකාර වෙලා ඇහැ කියන ප්‍රසාද රූපේ හදන්න මෙයා දෙනවා පණිවිඩේ. හැබැයි හැදුවට පස්සේ මේකේ නෑ එහෙම එක්කින. ඒක රූපමයි. හැබැයි මේක පවත්වා ගැනීම සඳහා මෙයා නැවතින්න ඕනේ. මොකද මේ හදපු එක නැති වෙන එක ස්වභාවයක්නේ. උපචේ සම්ත්‍රි ජරතා අනිච්චතා කියන ලක්ෂණයකින් යුක්තයිනේ සියලුම රූප. පැහැදිලිද? සියලුම රූපෝයි කියන න්‍යාය හතරට යටත් වෙලා තියෙන සියලුම රූප ධර්මයන්. එතකොට මේක නැවත ඇති කරවීම සඳහා නාමික මාත්‍රිකකකින් සිද්ධියක් ක්‍රියාත්මක වෙනවා චෛසික ධර්ම සම්බන්ධව. ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන කාරණා ටිකයි. ඊළඟට මේකේ තව ක්‍රියාත්මක වෙනවා ජීවිතින්ද්‍රිය කියන කාරණාවයි. මේවත් ඔක්කොම උපාදාය රූප. මේ ටික මෙතෙන්ට සම්බන්ධ වෙලා අරක පවත්වාගෙන යන්න අනුග්‍රහයක් දක්වනවා. චෛසික ටිකක් තියෙනවනේ ඔය රූප වගේම චෛසික ටිකක් තියෙනවා. චිත්ත ලහුතා, චිත්ත මුදිතා, චිත්ත කම්මඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය කම්මඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා කියලා ඔය විදිහට චෛසික ධර්ම ටිකක් කතා කරනවා. මේ චෛසික ටික තමයි රූපත් එක්ක සම්බන්ධතාවය පවත්වන්නේ. දැන් අපි මැරුණාම මේ කය හයි වෙන්නේ. මහා දෘඩ බවකට පත් වෙනවානේ. එතක ඒ දෘඩ බවට පත් උනේ මේක තිබිච්ච මෘදු බව නැති වෙච්ච හින්දා. මේක මෘදු බව පවත්ව ගන්න කාය මුදිතා වුණ වෙලා තියෙනවා. චිත්ත මුදිතා, කාය මුදිතා කියලා තියෙනවා චෛසික දෙක. චෛසික දෙකක් මේක නාම ධර්ම ටික. මේ නාම ධර්මයෙන් කරලා තිනවා මේ කයේ මෘදු බව පවත්තන්න. හරිද? චිත්ත මෘදු බව තිනවා මේ හිතේ මෘදු බව පවත්තන්න. හිතේ මෘදු බව පවත්තමින් කය අපි දැන් කියනකොට කය දැඩි කරගෙන හිත මෘදු බවෙන් තියාගන්න පුළුවන්.
බැරි නේද?
හැබැයි හිත දැඩි කරගෙන කය මෘදුව තියාගන්න පුළුවන්.
හිත දැඩි කරගෙන
පුළුවන්.
පුළුවන් නෝන කය මෘදුව තියෙන්න කියලා
පුළුවන් කරන්න. හැබැයි කය දැඩි කරගෙන හිත මෘදුව තියාගන්න බෑ. ඇයි?
හැබැයි මම සමාධියකට ආවම භාවනා හැවේ.
ඔව්.
මේ කය නිකන්
නෑ. ඔය කියන කාරණාවට ඔය කියන කාරණාවට එන්න බෑ.
කය නිකන් ඍජු කියලා
හොඳයි. ඒ කය ඍජු බවයි කය දෘඩු බවයි කියන කය දෙකක්. කය ඍජු කියන්නේ කය කෙලින් කියන එක. මම කියන්නේ කය දෘඩු කියලා කියන්නේ දැටි කර ගන්නවා කියලා කියන්නේ. ඒක
තද කරගෙන
හිර කරගෙන ඉන්න එක කියලා කියන්නේ. එහෙම තද කරලා හිර කරගෙන හිත සැහැල්ලු කරන්න පුළුවන්ද කියලා බලන්න. බෑ. ඇයි එහෙම කරන්න හිත සැහැල්ලු කරන්න බැරි වෙන්නේ? මොකද මේ හිතේම යෙදිච්ච චෛසිකෙන් තමයි මේ කය දෘඩු කරවුවේ. එතකොට හිතේම යෙදිච්ච චෛසිකයකින් කය දෘඩු කරනකොට හිත නිකම්මයි දෘඩු වෙලා තියෙන්නේ. හිතේ ගතියකින් නම් කය දෘඩු කරන්නේ. හිත දෘඩු වෙනවා කියන එක නිකම්ම වෙලා.
හිතම උල්ලලා තමයි කය.
හැබැයි හිත දෘඩු කරගෙන කය මුදු කරන්න පුළුවන්. මොකද කයට ඒ පණිවිඩ නොදී හිටියොත් හිතේ විතරක් තියාගෙන කය දෘඩු වෙන්නේ
නැහැ. ඒකට විඥානයයි නාම රූපයයි මේ රූපයතර රූප කියන එකතර ඕනේ නැහැ වගේ හිතනවා විඥානය.
නෑ රූප කියන එක ඕනේ නැති වෙන්නේ අපි මේ මට්ටම අභිවල ගිහින් තිබුණා. ඒ කෙලෙසේ ඉවර කරලා තිබුණොත් නම් රූප ඕනේ නැහැ තමයි. රූප වලින් ජීවත් වෙන්නේ නැහැ කියලා. කාමවචර මට්ටම අභිවල ඉන්න කෙනෙකුට නම්
දැන් අනවක තමයි මං අහන්න හැදේ. දැන් රූප අර මට්ටමේ කතා කරන්න පුළුවන් අපිට කාමවචර මට්ටමේ
විතරයි. මොකද රූපාවචර මට්ටමට යනකොට ආයතන අඩු වෙනවනේ. චක්කසෝත මන කියන තැනකින් විතරනේ තියෙන්නේ. ආධ්‍යාත්මික බාහිර ගත්තාම ආයතන 6යි වැඩ කරන්නේ.
මං අහන්නේ විඤ්ඤාණය නාම රූපයි කියලා කිව්වම එක බද්දව පවතින්නේ කියලා. එකක් නැත්නම් අනික පවතින්නේ නැහැ කිව්ව ගමන්. එතකොට දැන් ඔය රූප කියන එක දැන් අපිට බාහිර රූප කියලා දැම්මොත් එහෙම. එතකොට විඤ්ඤාණය කිසිම සම්බන්ධයක් නැහැ.
කිසිම සම්බන්ධයක් නැහැ කියලා කියන තැනකින් සම්බන්ධය ගොඩනගන ඕන කෙලෙස් එකට. නෑ ඇත්තටම විඤ්ඤාණයේ රූපේ අතර කිසි සම්බන්ධයක් නැහැ තමයි. හරිද? මේ සම්බන්ධයක් නැති හින්දා මේක ගලවන්න පුළුවන්කම තියෙන්නේ. මේ දෙක එකක් වුණා නම් ගලවන්න බෑ. මේ දෙක දෙකක්මයි. හැබැයි මේ දෙක එකට ගැට ගන්නව නම් කෙලෙසේකි. දැන් මේ අත් දෙක දෙකක්නේ. මේ අත් දෙක මෙහෙම දෙකම එකට තියලෙවලා ගම් වලින් ඇලෙව්වයි කියන්නකෝ. දැන් මෙහෙට ඇද්දොත් මේකත් එක්ක ඇදිලෙවා. මෙහෙට ඇද්දොත් ඒකත් එක්ක ඇදිලෙවා. හැබැයි මේ ඇලිලා තියෙන හින්දානේ මේ වැඩේ වෙලා තියෙන්නේ.
හැබැයි ඡාති දෙක.
හැබැයි දෙක. අපිට පේන්නේ දැන් එකක් වගේ අලවලා තියෙන හින්දා.
ඒ කියන්නේ විඤ්ඤාණ නාම රූපයි කියවම රූපාසේ අභ්‍යන්තර රූපයි බාහිර රූපයි දෙකම තියෙනවා.
රූප කියන තැන කතා කරොත් ওই කියන කාරණා දෙකම කතා කරන්න පුළුවන්.
ඒ කියන්නේ මේ අභ්‍යන්තර රූපේ හදාගන්න නැතුව බාහිර රූපේ වෙන් කරන්න බෑ.
බාහිර රූපේ පවතින්නේ ආධ්‍යාත්මික රූපේ හැදුනොත් විතරනේ. ඒ කියන්නේ ඇහැ නැත්තම් රූප නැහැ නේ.
ඒක හින්දා
කන නැත්තම් ශබ්ද නැහැ. ඒ කියන්නේ තිබුණාද නැද්ද කියන එකවත් අඳුනගන්න ඒක තියෙන්න එපේ. ඒ අපිත් නැහැ කියලා කතා කරන්න හේතු වෙන්නේ මේක නැති නිසා. ඒ කියන්නේ කිසිවක් නැහැ කියන තැනකින් නැහැ කියන අන්තයකින් කතා කරන එක නෙමෙයි මේ. ඒ කියන්නේ රූපයක් තියෙනවා කියලා කතා කරන්න ඇහක් තිබිලා තියෙනවා.
ඒක සානාද දැන් මේ විඥානේ නැති මොහොතක් තියෙනවද? විඥානේ හැම සත්‍යයකම පවතින නේ අපි සත්ව කියලා ජීවත්
වෙනවා. විඥානේ නැති මොහොතක් තියෙනවද කියලා කියන්නේ නැති මොහොත තියෙනවා නම් ඒ මොහොත මැරිච්ච මොහොත.
මේ එතකොට අර පරිසංපාදේ නාම රූප පත්‍ය සලයතන කියන එක ගන්න. එතකොට නාම රූප තියෙනවනේ එතකොට.
ඔව්.
නාම රූප නැති ගන්නවද එතකොට පරිසංපාදේ විපාරණ නැති කරනවා.
ඔව්.
ඒතර රහතන තියෙනවද? නාම රූප සලයතන හදන්න නැතිවද නාම රූප නැති වෙනවනේ.
නාම රූප නැති වෙනවා කියලා කියන්නේ නාම ධර්මයක්වත් රූප
ධර්මයක් වෙනම නැති වෙනා නෙවෙයි.
වෙනම නැති වෙනා නෙමෙයි. මේ පිළිබඳව නාම රූප කියන කාරණා දෙක එකට එකතු වෙලා තියෙනවානේ. මේ දෙක එකට ගැට ගහන කෙන කෙලෙසේ. මෙන්න මේ එකට ගැට ගහන කෙලෙසේයි නැති කරන්නේ. නැති කළා මේ දෙක දෙපැත්තෙන් ජීවත් කරවන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇති වෙච්ච කාරණාවට පරණ කර්මයකට විපාකი තියෙනවනේ. ඒ විපාකි ඉවරනකම් මේ දෙක පවත්වනවා. හැබැයි මේ දෙක පවත්වන්නේ කොයිම වෙලාවකවත් නැවත ගැට ගහන්න නැතුව.
නාම වෙනම රූප වෙනම
අවුයි නේද අපි
නාම රූප වෙනම බව දන්නවා
නාම රූප දෙක වෙන වෙනම බවක් දන්නවා ඒ දෙක හැදෙන හැටිත් දන්නවා නැති වෙන හැටිත් දන්නවා මේ වේ දකින්නවා කියලා කියන්නේ
නාම රූප එකට ගැට ගහපම තමයි විඤ්ඤාණය ඇත්තට හවුල් නැහැ
නාම රූප දෙකට ගැට ගහපම තමයි විඤ්ඤාණයට බැහැ ගන්න තැනක් හැදෙනවා විඤ්ඤාණය හැම වෙලෙම බහින්න ආයතන හයක් හදා ගන්නවා විඤ්ඤාණය හැම වෙලෙම බැහැ ගන්න හදන්නේ ආයතන ටික
එකට කොහොමරි කියන්නේ කෙලස් නැතුව ජීවත් වුණත් විඥානය පවතින හැබැයි
කෙලස් නැතුව ජීවත් වුණත් විඥානය පවතිනවා නව කර්ම කරන්නේ විඥානය.
එතන නාම රූප දෙක වෙන්නලා තියෙන්නේ.
නාම රූප දෙක වෙන්නලා.
එතන බටකොටුමිටි එක අදාළ වෙන්නේ
ඒ බටකොටුමිටි දෙක අදාළ වෙන්නේ පු탁 වෙන මට්ටමේ මානසික මට්ටම තියෙන විදිහයි. පු탁 වෙන මට්ටම අභිබවල කියපු කෙනාගේ මානසික මට්ටමයි දෙකම එක තැනකට දාලා එකම තැනින් කතා කරන්න බෑ.
එතකොට විඥාණයෙන්ද නාම රූප ප්‍රාතුනාට වෙන වෙනම
තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේගේ මනසේ ඉ ස්කන්ධ පංචකය හට ගන්නවනේ. ඒ කියන්නේ හිත පහළ වෙනවනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හටගෙන තියෙයි. හරිද?
නේද ගැට ගන්න නෑ නාම රූප.
එකකින් එකකට එකකින් එකකට වෙන වෙනම මේ ටික ධර්මතා හැටියට දකින්න. අද අපිට තියෙන්නේ මෙහෙම පහක් හටගත්ත දැනක මෙහෙම පහක් හටගත්ත බවවත් දන්නේ නැහැ කියන අවිද්‍යාව වේදිලා.
නාම රූප එකතු කරගන්න.
ඒ හින්දා අපි මේක ඇතුළේම එකක් හදාගන්න. අද අපිට වෙලා තියෙන්නේ ඇහැට රූප පේන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඇහැට රූපයක් පේන එකේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒ පෙනිච්ච රූපේ ඇහි ස්පර්ශ මට්ටමට ගෙනල්ලා නතර කරනවනේ. එතනින් ඉවරයි ඇහි වැඩේ. මනසට ස්පර්ශ කරන්න පුළුවන් විදිහ ස්පර්ශ ආයතනේ හදලා නතර කරන එක එයාගේ වැඩේ. එතනින් ඉවරයි. ඒ ස්පර්ශ කළා දුන්න කාරණාව මනසට අරගෙන මනස මනෝ සම්පස්යෙන් අරගෙන එහෙම නැත්නම් මෙතන මනස චක්කු සම්පස්යෙන් ගමන් වේදනාව මනසට අරගෙන ඉවර වෙලා මනසේ දාගෙන හදාගන්න ටිකෙන් තමයි අද අපි ජීවත් වෙන්නේ. රහතන් වහන්සේගේ තියෙන දැක්කොත් උතනින් ඉවරයි. ඒකයි දිත්තේ දිත්තමත් නැක මේ ස්පර්ශ ආයතනය කියන තැනට ඇවිල්ලා නතර වෙයි.
හැබැයි
ස්පර්ශ වෙන්නේ නැහැ එතන.
අඳුන ගැනීමක් තියෙන හැබැයි.
අනිවාර්යෙන් නුවණ තියෙනවනේ. අපිට අද නෑ නෙතනින් නතර
වෙන්නේ. කවුද කියලා අඳුන ගන්න හැබැයි.
අපි කරන්නේ මෙහින් දින එක මෙහෙට අරගෙන අපිට මේකට තව ලුණු අඹිකුළුත් ඔක්කොම දාගෙන අපිට ඕන එකක් හදාගෙන අපි ඒක ජීවත් කරනවා.
හැබැයි හොඳයි නරකයි දන්නවා.
රහතන් වහන්සේද?
එහේ.
රහතන් වහන්සේට හොඳයි කියලා වක්වත් නරකයි කියලා වක්වත් එකක් නෑ.
එතන දැන් බුදුහමද දේවදත්තමහතු ඉස්සර හොඳයි දැන් හොඳ නෑ කියලා හැම කිව්වේ. අර ඒක වෙලාවක ඉස්සර ඔබ වහන්සේ හොඳයි කියලා කිව්වා. දැන් කියනවා හොඳ නෑ කියලා වෙලා. එතකොට උදාහරණ දෙකින හොඳ කාලේදී හොඳයි කියව දැන් වෙනස් වෙලා ඊට සර විෂණුන්සලා
ඕක මහත්වෙන එහෙම යෝග අද කාලේ අපේ අර්ථකතන දෙන හාමුදුරුවෝගේ සමහරලාට පොතපතේ හෝ සමහරලාට අද දෙන අර්ථකතනේ තියෙන කතන්දරය.
කියන්නේ හොඳ නරකද කියලා දැන් ඒක ඔයා අවබෝධ කරගන්නේ නැහැ වැරදි මාර්ගය යනවා කියලා කියන්නේ දන්නවද? ඒකත්ෙන් දන්නවද?
නේද? නැහැ එහෙම මෙහෙමයි.
දැන් සංඥාවක් ඒක.
දැන් මෙහෙම කියන්නකෝ. දැන් පොඩි ළමෙක් ඇවිල්ලි වෙලා අපිට කිව්වොත් එහෙම අර හඳේ වුණා තමයි මට ගන්න වෙන්නේ ආයතරය. හදේ හාවෙක් ඉන්නවා යන්ක බලන්න කියලා අපි අතින් ඇදගෙන යනවා කියන්නේ. දැන් අපි දන්නවද ඇත්තටම හදේ හාවෙක් ඉන්නවා කියලා අපි දන්නවද ඇත්තටම?
නෑ.
අපිට විශ්වාසයෙන්ම කියන්න පුළුවන් නේද හදේ හාවෙක් නෑ කියලා. ඒ කියන්නේ අපි දන්න මට්ටමේ අපි දැනුම ආයි කිසි සැකයක් නැතුව අපි කියනවනේ. ඉඳීද නැද්ද දන්නේ නැ කියන තැනකින් සැක කරන්නවත් කාරණයක් නෑ. අපි විශ්වාසයෙන්ම අපිට අපේ හිත විශ්වාසයෙන් හදේ හාවෙක් නෑ කියලා. නමුත් අර පොඩි ළමයා කියවුවොත් එහෙම හදේ හාවෙක් ඉන්නව එන්නක යන්න බලන්න කියලා අපි කියන්නේ හා යන් ගෙහින් අපිත් බලමු කියලා. අපිත් බලන්නේ නැද? ආ අර ඉන්නේ හදේ ආවක. හැබැයි ඒ කියන්නේ අපි රැවටිලාද?
නෑ.
පෘථග්ජන ලෝකේ ජීවත් වෙන කෙනාට ආර්ය භූමියේ ජීවත් වෙන කෙනෙක් පෘථග්ජන කෙනාට උත්තරයක් දෙනවා නම් ඒ උත්තරේ දිලා තියෙන පෘථග්ජන භූමියට අදාළ වෙන විදිහේ උත්තරයක් මිස ආර්ය භූමියට අදාළ වෙන උත්තරයක් නෙමෙයි. යම් කෙනෙක් ආර්ය භූමිය හොයන කෙනෙක් ඇවිල්ලා ආර්ය පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ කෙනාට දෙන උත්තරේ ආරේ භූමියද පෘථග්ජන භූමියද කියන මේ භූමි දෙක වෙන් කරලා පෙන්වන්න පුළුවන් තැනින් කතා කරනවා. යම් ආර්යයන් වහන්සේ නමක් තවත් ආර්යයන් වහන්සේ නමකින් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ දෙන්නම කතා කරන්නේ ආරේ භූමිය පිළිබඳව කියලා මේ කතා කරන ක්‍රමයක් තියෙනවා. එතකොට දේවදත්ත හාමුදුරුවෝ පිළිබඳව සහ දේවදත්ත හාමුදුරුවෝ ගැන කතා කරනවා නම් ඒ දේවදත්ත හාමුදුරුවන්ට යමක් කතා කරනවා නම් ඒ පිළිබඳව කතා කරන කෙනෙකුට කතා කරනවා නම් ඒ පෘථග්ජන මට්ටමේ හැටියට කතා කරන මෙයා කලින් හොඳයි මෙහෙම පංචවිඥා අට සමාපatti උපදවාගත්ත මෙහෙම හිත දියුණු කරගත්ත කෙනේ නමුත් අද දැන් එහෙම මට්ටමක නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ කියන එකෙන් මේ බුදුහාමුදුරු පුද්ගල සංඥාවෙන් කතා කරනවා කියන තැනකින්වත් මේ සත්ත්ව පුද්ගල භාවයෙන් බැහැරට ගිහිල්ලා කතා කරනවා කියන කතාවක් අපිට නිර්ණය කරන්න බැරි වෙයි. මට යසිපි පාසයි මට කොන්දේ අමාරුයි මට මෙහෙම අමාරුවක් හැදුනා කියලා ලෝකයට කතා කරනකොට කතා කරයි. නැත්තම් මේ පංචස්කන්ධයට පංචස්කන්ධයක් වුණා පංචස්කන්ධෙට පංචස්කන්ධයක් ඕනේ කියලා එහෙම වචන භාවිතා කරන තැනදී එහෙම නැහැ. ලෝකේ කතා කරන විවහාර භාෂාවම කතා කරයි. හැබැයි එහෙම කතා කරා කියන තැනකින් අපි දකින ක්‍රමයයි බුදුහාමුදුරු දකින්න ක්‍රමයේ අතර ලොකු වෙනසක් තියෙනවා. අද ලෝකයේ ඇතුලේ ඒ කියන්නේ ලෝකෙම ජීවත් වෙමින් ලෝකයේ ඇතුළෙම නිවන හොයන පිරිසක් ඉන්නවනේ. ඒ කෙනාට ලෝකයේ ඇතුලේ කවදාකවත් නිවන හම්බ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒ නිසා. පැහැදිලිද? ඒ කියන්නේ එහෙම මම කිව්වේ නේද වර්තමානයේ තුල ගොඩාක් සංහිඳහන්සලා බුදුහාමුදුරුව මෙහෙම හිතුවා මෙහෙම කරා බුදුහාමුදුරුව මේ අදහසින් තමයි මෙහෙම ප්‍රකාශ කරේ කියලා යම් ප්‍රකාශයක් අපි කරනවා නම් ඒ කරන සියලුම ප්‍රකාශ ලෝකය ඇතුලේම නිවන කතා කරනවා වගේ. ලෝකෙන් එතර වෙච්ච තැනයි නිවන කතා කරේ බුදුහාමුදුරුව. ඒ කියන්නේ බුදුහාමුදුරුවගේ මානසික මට්ටම තියෙන්නේ ලෝකෙන් එතර වෙච්ච මානසික මට්ටමකින් ලෝකෙන් එතර නොවිච්ච කිසි කෙනෙකුට බෑ ලෝකෙන් එතර වෙච්ච මානසික මට්ටමක් ගැන කතා කරන්න. අපිට අපි දන්න මට්ටමේ මේ බුදුහාමුදුරුවන්ගේ ගුණ මේ විදිහයි කියලා කතා කරන එක වෙනම කාරණයක්. නමුත් යම් ප්‍රකාශ කරපු යම් ආකාරයක අදහස් තරපු දේවල් එකම අදහසකටවත් අපිට බෑ අදහසක් අර්ථකථනයක් දෙන්න. ගොඩාක් අය වරද්ද ගන්න තැනක් මහත්තයා. මන්ද මම මේ කියන කාරණාව තුළ කෙනෙකුට චෝදනා කරා නෙමෙයි. කෙනෙකු අනුහසලාට චෝදනා කරාවත් ගිහියට චෝදනා කරාවත්
නෙමෙයි. කියන්න වෙන්නේ අනුමාන ඥානයකින්.
අනුමාන ඥානයකින් අනුමාන ඥානයේද අපි අනුමාන කරාද හරියට අනුමාන කරන්නත් බෑ.
අපේ කෙලස්
මට්ටමකට අපි කතා කරන්නේ.
හිතාගෙන.
මේ උත්තරම කාරණාවක් තමයි ওই අදහසකට අදහස් ප්‍රකාශ නොකර ඉන්න එක. නැවත කියන්නේ ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පැහැදිලි කරලා දෙන එක සාමාන්‍ය කරන්න පුළුවන්. නමුත් බුදු නුවණින් දැකපු දේ සරියුත් නුවණින් සරියුත් මහරහතන් වහන්සේගේ නුවණින්වත් දකින්න බෑ. ඒකට අද අපි අර්ථය දෙනවා සරියුත් බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වා මේ විදිහයි කිව්වා මේ විදිහට ප්‍රකාශ කරා කියලා තැනකින් නමුත් ඒ සියලු ප්‍රකාශ මම කියන එක හෙළාම ඒ එකම ප්‍රකාශයක්වත් බුදුහාමුදුරු ප්‍රකාශ කරපු ප්‍රකාශයකට සම කරන්න බෑ
කියලා. එකතර ඔබ වහන්සේ කියපු දැන් ප්‍රකාශ කළේ කාටද කියන කෙනෙක් බලත හැකි
බලන්න පුළුවන්.
පුතර්ජන කෙනෙක්
අපිට විමසන්නයි පුළුවන්.
ප්‍රකාශ කළේ එයාගේ මානසික මට්ටමට විකියා දෙන්න.
අපිට විමසන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැන්
මේ මට්ටම
ත්‍රිවේදී හදාරන දැන් අනිත් අනේ සාස්ත්‍රවරු ඉන්නවනේ. අනේ සාස්ත්‍රවරු ළඟට ගිහිලා එතනදි සාකච්ඡා කරනවා. ඒගොල්ලොන්ට නිවන ගැන බුදුහාමුදුර කතා කරලා නැහැ. ඒගොල්ලෝ අහන්නේ ඒගොල්ලොන්ගේ ප්‍රශ්න. ගැන ත්‍රිවේදී පිළිබඳව යම් යම් ගැටලු තියෙනවා නම් ඒ අහන එකට බුදුහාමුදුර ඒවට උත්තර දීලා තියෙනවා. දැන් ඒවට උත්තර දීලා තියෙන තැන් කතා කරලා තියෙනවා දීඝනිකායේ සූත්‍රවල එහෙම තියෙනවා. හරිද? ඒ දීලා තියෙන උත්තර ටික අපි ගත්තොත් එහෙනම් බුදුහාමුදුරුවොත් මේවත් කතා කරලා තියෙන එක ලෝයි සූත්‍රයේ තියෙන බුදුහාමුදුරුව විස්තර කරපුවා සමහරවල්ලාට අපි ගත්තොත් එහෙම අපිද නිකම්ම අන්‍යාගමික වෙලා. ඇයි මේ බුදුහාඳුරු බණ කියලා තියෙන්නේ මේ අනිත්‍ය වගෙන්න කියලා කියන්නේ නැහැ. ඒ කතා කරලා තියෙන අරගොල්ලොන්ට කරුණු පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඒ අය පැහැදිලි වෙලා බුදු අපේ ගුරුවරට වැඩි බුදුහාඳුරු මේක දන්නවා කියලා බුදුහාඳුරුගෙන් එන ඉගෙන ගන්න ඕනේ කියලා බුදුහාඳුරු ළඟට එනවා. ආවම කියනවා මේක ඉගෙන ගන්න ඕන නම් ආන් සිවුර දාගෙන වැඩි ලෑස්ති වෙන්න. බුදුහාඳුරු ගත්ත ක්‍රම මේ සාසනයට. ඒ කියන්නේ කෙනෙක් වක්‍රාකාරයකින් රවට්ටලා ගත්ත නෙමෙයි ඇත්තම කතා කරලා අරන් තියෙන්නේ. එතකොට ඒ අයට පැහැදිලා නේ ආයෙන්නේ. ඒ අජිත සූත්‍රය එහෙම ගත්තාම මට මතක හිටියේ රජිතද නිබ්බේධික සූත්‍රයේද කොහොද මතක නැහැ. කොහොම හරි ඔය ධර්ම සාකච්ඡාවක් කරන සාකච්ඡාවේ අවසානයේදී මෙයා කල්පනා කරනවා මගේ ගුරුවරයාට වැඩිය මෙයා දන්නවනේ. ඉතින් එහෙනම් මේ ගුරුවරයාට වැඩිය මේ ගුරුවරයා හොඳයිද කියලා එනවා ගුරුවරයා ළඟට. එතකොට බුදුහාඳුර තුන් අතාවක් අහන ඔබ ගත්ත තීරණේ හරියටම හිතලද ගත්තේ කියලා අහනවා. ඒ කියන්නේ හිතලද මේ තීරණේ ගත්තේ කියලා තුන් අතාවක් අහනවා. ඒ කියන්නේ නිවැරදිවටම හිතලද ගත්තේ කියලා. නෑ නෑ මම මේ තීරණය හිතලමයි ගත්තේ කියන. ආ එහෙනම් අන්න සාසනයට ඇතුල් වෙන්න අවශ්‍ය දෙනවා. නැත්නම් ඕකත් තව කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් අන්‍යාගමීකරණයකට ලක් කරා කියන තැනකින් බුදුහාමුදුරුව මේ ගිහිල්ලා අරගෙනා බණ කියලා මේ පැත්තට ගෙනාවා කියන තැනකින් නෑ. එයාගින් විමසලාමයි ගන්නෙ. ඔබ මේ තීරණය ගන්නෙ ඔබ හිතලමද කියලා. කොතනින්වත් කොටු කරන්න පුළුවන් චරිතයක් නේ. ඒ වගේ ගත්තාම ඒ දැන් ඒ කතා කරේ මේ ශාසනීය දර්ශනය පිළිබඳ කතා කරලා නෙමෙයි. එයා දරන අදහසක්, එයා දරන මතයක්, එයා දරන ආගමකට අනුව තමයි බුදුහාමුදුරු උත්තරේ දීලා තියෙන්නේ. ත්‍රිවිධය පිළිබඳව අන්නේ ශාස්ත්‍රවරු බය වෙනවා කියන බුදුහාමුදුරු ත්‍රිවිධය කතා කරන්න
ගියා. ඒකේ මුලින් ඉගෙන ගත්තනේ තේරුම කොහොමද?
එන සර්වඥතා ඥානය කියලා කියන්නේ ආයි ත්‍රිවිධය ගැන මොන කතාවක්ද?
බේනතදී මොනවද කියන්නේ කියලා ඇහලා තිබුණා.
අරගොල්ල පාඩම් කරලා විතරනේ. මේ දැනගෙනම කියනවනේ.
ඒව ඇති වෙච්ච මූලාරම්භක ඉඳන් කියන්න බැරි
මේකනේ.
මේ කොතනින්ද
මූලාරම්භ කියනවා අර නිකන් මේවා හිරිගඩු පිපිල යනවල බුදුහාඳුරෝ කතා කරන්න ගියොත් එහෙම වෙන අන්නේ තැනකට ගිහිල්ලා. ඔය මෙයාල ලේවමනේ දාලා මරණයි කියලා කියන්නේ. මේ නිකන්ට නාත පුත ලේවමනේ දානවායි කියලා කියන බුදුහාඳුරෝ එහෙම ශ්‍රාවකයෝ එයාගේ ශ්‍රාවකයෝ ටික මේ පැත්තට ආව එකට. බුදුහාඳුරත් එක තරහක් නැහැ කියනවා. නමුත් ඒ මට්ටම දරා ගන්න බැරුව ලේවමනේ ගිහිල්ලා මැරෙන්නේ. එතකොට කොහොම වට්ටවද්ද කියන තැනක ඉඳන් බුද්ධ චරිතය කියන එක හිතා ගන්න බැහැ. අපි ප්‍රකාශයක් කරනකොට හරි පරිස්සම් වේවි බුදුහාමුදුරුවෝ කිව්වා කියන කෙනකින් යම් ප්‍රකාශයක් කරනකොට ඒක බුද්ධ භාෂිතයක්ම වෙන කෙනකට ගෙනල්ලා කතා කරනවා විනා එයින් මෙහා අපේ අදහස් පෞද්ගලික අදහස් එකක්වත් එකතු කරන්න හොඳ නැහැ. ඒක ලොකු හානියක් වෙනවා. ඒ කියන්නේ පෞද්ගලික අදහස මහත්ය කිසි ගැටලුවක් නැහැ. මේ මම දරන මතේ මේ මගේ අදහස මේ මම දරන මතේ මේකයි යුක්තක් විමසන්නේ කියලා කිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෙන් 10ට දශමික හානියක් කළා නැහැ. ඒකට තව 10ට යහපතක්ම කරලා තියෙනවා. මොකද විමසන් ඉතුරු කරලා තියෙන නිසා. ඒ නිසා හරිය බය මම මහතර නිතර කියන්නේ මං හරි පුදුම බයක් තියෙන කාරණාව තමයි ওই කාරණාව. නැත්තම් පටලවන්න පුදුම ඕනකමක් මෙයාට තියෙයි. මම අද්දටත් මා පුදුම බයක් තියෙනවා. ඒ කියන්නේ කරුණු කියන එක කිසි ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අර වගේ ප්‍රකාශය වලදී හරි භයානකයි. කියන්නේ පෙළ අරගෙන අපිට පෙළ කතා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. මොකද පෙළ දහමට අපි කවුරුත් එක්ක ගයිනේ. තෙල දහමට වඩා දශමයකට එහා ගිහිල්ලා අපිට කතා කරන්න අපි දක්ෂ නැහැනේ. මොකද එහෙමනම් මේ සංඝහනාවලට හිටපු මහරහතන් වහන්සේලාට වඩා මහා අවබෝධයක් තියෙන්න ඕනේ පෙළ වැරදි කියලා පෙළේ දැන් අඩුපාඩු හදන. නමුත් අපිට වැරදුනත් කරන්න දෙයක් නැහැ පෙළ පිළිගන්න වෙනවා. මොකද අපිට ඒකේ තියෙන අඩුපාඩු හදන්න තරම් අපි බුද්ධිමත් නැහැ නේ, අපි දක්ෂ නැහැ. කියන්නේ යම් ආකාරයක සමහරලාට ඔය වත් වැරදීම් වෙලා තිබිච්ච තැන්වලදී මොන මොන හරි පුංචි ගැටලුවක් හරි වුණා කියන්නකෝ පෙළට. මං කියන්නේ එහෙම තියනවා කියන එක නෙමෙයි. නමුත් එහෙම වුණා නම් ඒද අපේම කර්මයකට වුණා මිසක වෙන කරන්නේ දෙයක් නැහැ. පෙළට අත තියන්න යන්න හොඳ නැහැ. පෙළ වැරදි, පෙළ නිවැරදි කරන්න ඕනේ කියන තැනකින්. නමුත් පෙළට දෙන අර්ථකථන තියනවා
සිංහලෙන් වෙනස් වෙන්න
පුළුවන්. ඔව් අර්ථකථන වෙනස් වෙන්න පුළුවන්. මොකද 1950 ගණන්වල දුන්න අර්ථකථනයි මේ ඊට කලින් බුදුහාමුදුරන්ගේ දේශනාව ඉදිරිපත් අර්ථකථනයි සමාන වෙනවා කියන එකක් මම නම් පිළිගන්නවා වෙනස් වෙන්නම පුළුවන් කියන එක. මොනතරම් වෙනස් වෙන්න පුළුවන්. මොකද පාලි වචන වලට අද දින අර්ථකථනය එදා මේ පාලි වචනේ පාවිච්චි කරේ මොකටද කියන එකයි පිළිබඳ අපිට වැඩි හිතන්න ඕනේ. 1930-40 ගණන් වල 50 ගණන් වල පාවිච්චි කරේ සිංහල භාෂාවෙන් අද වචන කීයද අපි පාවිච්චි කරන්නේ? අද අපි පාවිච්චි කරන්නේ සිංහල වචන නෙමෙයි. ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා, අරාබි වචන පාවිච්චි කරනවා, එතකොට මේ සංස්කෘත වචන පාවිච්චි වෙනවා, ඊළඟට පෘතුගීසි වචන, ලන්දේසි වචන, දෙමළ වචන මේවා තමයි අපි පාවිච්චි කරන්නේ.
එතන දැන් මේ රූප කියලා කිව්වොත් එහෙනම් ඒතර ඒ කියන්නේ සතරමහා ධාතුයි, සතරමහා ධාතුන් දැටෙන උපාදාය රූපයි. ඊට පස්සේ මේ චෛතසික මට්ටමේ යම්කිසි පෙනීම
වගේ චෛතසික මට්ටමක්වත් කිසිදු සම්බන්ධකමක් නැහැ රූපෙට. රූපේ කියලා කතා කරන තැනදී මේ දෙක එකට එකතු වෙලා කරන වැඩක් තියෙන්නේ.
එතන අභ්‍යන්තර රූපේ කිව්වම වෙයි පෙනීම කියන එකක් දැන් මතක. ඇයි
පෙනීම කියන කාරණාවට සඳහා උපකාරක වෙච්ච සිද්ධියට තමයි ආධ්‍යාත්මික රූපය කියලා කතා කරන්නේ. ආධ්‍යාත්මික රූපය කියන එක අපිට ඇහෙන් දකින්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. මේක නුවණකින් අඳුනා ගන්න ඕනේ. නාම ධර්මයකින්මයි හැම වෙලේම රූපය අඳුන ගන්න වෙලා තියෙන්නේ.
මෙතන මේ නාම ධර්මයත් ඇතුළේ
රූපය. නාම ධර්මයේ ඇතුළත් කරන්න එපා රූපෙට.
අභ්‍යන්තරයේ කිව්වහම රූපය.
රූපය කිව්වොත් රූපෙමයි. නමුත් මේ රූපය අපිට අඳුන ගන්න වෙලා තියෙන්නේ නාම ධර්මයකින්නේ. ඒ නිසා මේකත් එක්ක සම්බන්ධකම හැම වෙලේම නාමයට ගොඩ නගන්න හදයි.
ජීවිතේන්ද්‍රයේ ජීවිතේන්ද්‍රයට කිව්වනම් විඤ්ඤාණ සම්බන්ධ මොනවද නැද්ද?
ජීවිතේන්ද්‍රයට කිව්වොත්
දැන් ජීවිතේන්ද්‍රය කිව්ව ගාම
ජීවිතේන්ද්‍ර දෙකක් තියෙනවා.
නාම ධර්ම වල සම්බන්ධයක් නැද්ද?
ජීවිතේන්ද්‍ර දෙකක් තියෙනවා.
ඒක උපාදාය රූප වල තියෙනනේ ජීවිතේන්ද්‍රය කියලා.
ඔව් ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ රූපේ පැවැත්ම පිළිබඳව කතා කරන රූප ජීවිතේන්ද්‍රයක් තියෙනවා. ඒක පවත්වාගෙන යන නාම ධර්මයක උපකාරයක් වුණනේ. ඒ උපකාරක සිද්ධිය පවත්වන්න තමයි නාම ධර්මයක ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ.
ඒක උපාදාය
එතකොට නාම ධර්මයක ජීවිත ඉන්ද්‍රිය නාම ධර්මයේ පවත්වන්නත් රූප ධර්මයක තියෙන රූප ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය රූපේ රූප ධර්මයේ පැවැත්ම සඳහාත් කියලා මේ දෙක දෙකක්මයි තමයි. හැබැයි මේ දෙක කෙලෙසේකින් සම්බන්ධ කරවලා මේ දෙක පවත්වන්න ගොඩ නගලා තියෙනවා. හැබැයි මේ කෙලෙසේ අයින් කරත් මේකේ පැවැත්මක් දීලා තියෙන මට්ටමේ පැවැත්ම පවතිනවා.
උපාදාය රූප ගමතට මේ කාය මට්ටමේ ජීවිත ඉන්ද්‍රිය කියන එක තමයි ගන්න ඕනේ.
උපාදාය රූපේ කියලා කිය ගත්තොත් රූපයට අදාළ ජීවිත
ඉන්ද්‍රිය.
දැන් අපි කියන්නකො මෙහෙම
එක නාමයි රූපයි කියනවා. ඒ කියන්නේ රූප කියන්නේ නාමික රූපයක් කියන එක වැරදිද? ඒක
ආපහු මේ ප්‍රශ්නේ මහින්නේ කියන එකයි කියන ගමකට තියෙන
සිද්ධිය. නෑ දැන් මට රූප කියන්නේ තේරෙනවා.
ඔව්. ඒතර රූපේ කියන එකට මහන්තයා නාම ධර්මයක් කිසිම වෙලාවක සම්බන්ධ කරන්න එපා.
හරි. එතකොට අර නාම රූපේ රූපේ කියලා කිව්ව එක මොකක්ද කියන්නේ?
නාම රූපේ
රූපේ ගැන කතා කරන්න ඕනේ. ඒක කතා වෙලේ නෑනේ.
නාම රූපේ රූපේ කියලා කියනවා හැමදෙරෝ.
ඔව්.
නාම රූපේ රූපේ කියන්නේ නාම මාත්‍රික රූපයක් කියලා කියනවා.
නාම රූපේ රූපේ කියන්නේ නාම මාත්‍රික රූපයක් කියලා කියනවනේ. ඒක වැරදි.
එහෙම තමයි කියන්නේ. ඒක හරියටම කියන හැම වෙලෙම. නාම රූපේ රූපය නාම මාත්‍රික රූපයක් කියනවා. ඊට පස්සේ නාම රූපේ නාමේ නාම ස්වરૂපයක් කියනවා. ඒක අර දෙපාරටම පාරක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ අර යම්කිසි ආකාරයකින් නාමකයක් පවත්තන්න නැත්නම් රූපයට අධිවචන සම්පස්සයක් නැහැ කියනවා. ඊට පස්සේ යම්කිසි ආකාරයකින් රූපකායක් පනවන්නේ නැත්නම් නාමයට නාමකායයට පටික සම්පස්සයක් නැහැ කියලා කියනවා.
නාමකායයට පටික සම්පස්සයක්
නැහැ කියලා කියන රූපකායක් පනවන්නේ නැත්නම්. එතකොට නාම රූපේ රූප කියන්නේ නාම රූපයක් කියන එක මේ හිතටම හෙට ගන්න නේද? බුදුහාමරෙන් කියලා කියනවා ඒක.
පටික සම්පස්සේ
අධිගත අධිවචන සම්පස්සේ කියන කාරණා දෙක මෙන්න මෙහෙම අර්ථයකින් ඉන්න ඕනේ. ඉතින් මම අපි කියන්නකෝ පුතුනේ කතා කරන්නේ පංචද්වාරයේ ගැනද මනෝද්වාරයේ ගැනද කියන තැනකින් ආයේ දොරවල් දෙක වෙන් කරනවා. ඉතින් මනසට අරමුණු වෙන ආකාර දෙකක් තියෙනවා. මනෝ සම්පස්සයෙන් උපන් කියන තැනකදී රූපේ කිසිදු සම්බන්ධකමක් නැතුව මනෝ සම්පස්සයෙන් අධිවචන සම්පස්සය උපදින්නත් පුළුවන්. මනෝ සම්පස්සයෙන් පටික සම්පස්සය උපදින්නත් පුළුවන්. කියලා තැනකේ මනෝද්වාරයේ කතා කරන තැනදී කතා කරන්නේ. මනෝ සම්පස්සය මූලික කරගෙන හරිද? නමුත් මේ කතා කරන්නේ රූප ධර්මෙ මූලික කරගෙන නම් හරි අනිත් හාඳුරු ඇති. මේ අනිත් හාඳුරු කියන්නේ නැති ඈ. එහෙම නැතුව කපන්නේ. මනෝ සම්පස්සේ කියන කාරණා මන ආයතනේ වෙනම වරන් කතා කරනවා. මොකද මන ආයතනේ කියන කාරණා කාමෝචර මට්ටමේද රූපෝචර මට්ටමේද අරූපෝචර මට්ටමේද කියන මේ තුන් භූමිය අනුවම කියන කාරණාවක් වෙනවා. මනෝ මේ කාරණා. ආරි භූමියේ භාවයට දස්වාද මේ මනෝමය කාරණාව සම්බන්ධයි. හරිද? ඒ නිසා මනෝ සම්පස්සයෙන් උපන් කියන තැනකින් අධිවචන සම්පස්සය සහ පටික සම්පස්සය කියන තැනකින් මේ පටිගය කියන කාරණාව කොතරින්ද පණවන්නේ කියන එකකුත් අර්ථයක් තියෙනවා. මොකද පටිගය කියන වචනය කාය පටිබද්දයෙන් පණවන තැනකුත් තියෙනවා. මනෝ පටිබද්දයෙන් පණවන තැනකුත් තියෙනවා. කාය පටිබද්දයෙන් පණවන සම්පස්සය කියලා ගත්තොත් චක්කුසෝත ගහන ජීව කාය කියන මේ පහමයි තියෙනවා. හරිද? එතකොට ওই දෙන අර්ථකතනේ අපි ගන්න ඕනේ කොයි පරියායෙන්ද කොයි තැනද කතා කරන්නේ කියන එක ආයේ නැවත බෙදලා දක්වන්න ඕනේ. මොකද අතනෙදි කතා කරොත් එහෙම කාය පටිබද්දයෙන් එන කාරණා පිළිබඳව කතා කරොත් අධිවචන සම්පස්සේවත් මේ පහළ වෙන්න විදිහක් නැහැ කියලා කියන රූපෙට සම්බන්ධයක් නැතුව.
ඔක මට මතෙවිදෙක ඒකේ ස්පර්ශය සම්බන්ධයි.
ඔව්. දැන් හරි ස්පර්ශය තමයි. ඒ ස්පර්ශය මොන ආයතනයකින් ස්පර්ශයක්ද කියලා ආයෙ නැවත බෙදන්න ඕනේ.
නාමකයක් හෝ රූපකයක් පනවන්නේ නැත්නම් මේ ස්පර්ශයක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ ඊට පස්සේ.
නාමකයක් හෝ රූපකයක් හෝ පනවන්නේ නැත්නම් ස්පර්ශයක් වෙන්නේ නැහැ කියන කාරණාව හරි. මොකද
ඒක හරහා කියන්නේ ඉස්සරම කියනවා.
මොකද නාමකයක්වත් රූපකයක්වත් නැත්නම් පවතින බුද්ධලේ ගැන කතා කරන්න බෑ ඒක.
ඊට පස්සේ ඒකේ නිවැරදි කියනවා. හරි හරි ආදිවචන සම්පස්සේ පටික සම්පස්සේ විස්තර කරනවා. ඒකල්ල කියනවා ඒතර ඕඩගෙන්තර ස්පර්ශයක් තියෙනවා.
අපේ දේශන අහන්නේ නැහැ කටකරන්නේ.
ඔක දැන් මහනිදාන සූත්‍ර සූත්‍රයේ කතාව කියනවානේ.
අජවචන සම්පස්සේ
නාම රූප පත්‍ය පස්සෝ කියන විදිහටත් දැනගන්නවා කියලා තමයි අතන එන්නේ. එතකොට කියනවා
අතන පොඩි පටලවිල්ලක් ඇති මහත්තයා චුට්ටක් විමසලා බලන්න.
මට ඒකින්ද තමයි නාම රූපය
රූප මට මේ කියන්නේ මට ඇත්තරම කියන්නේ හාමුදුරන්ගේ දේශනා අපේ
කියන්නේ ඒ ටික නේ පටලවිල්ලක් නෑ මට හිතන විදිහට පොඩ්ඩ අපි අර කියන වචනවල මේකක් වෙලා තියෙනවා.
ඒක තමයි ඒ වචනවල පැටලවිල්ලක් කියන එක තමයි මම මතක් කරේ. මොකද මට හාමුදුරුවන්ගේ දේශනාව
මට මතක විදිහට ඒක. බුදුන්ගේ හාමුදුරුවෝ කියලා තින්නේ ඒවා කියන එක තමයි නාම රූපයේ නෑ ඔය වෙන කතාව. ඕක මහා නිදාන සූත්‍රයේ එන ටික. ඒක පෙළේ කියනවා. ඒ අධිවචන සම්පස්සේ හරි පටික සම්පස්සේ හරි කියන්නේ යම් කිසි හතර තියෙනවා. හේතු වෙන හතරක් කියලා මේ හේතුවකින් නාමකායක් පනවයිද කියලා පටන් අරන් එකක් යනවා. පනවයිද ඒ හේතු නොයදෙන කල්
නාමකායක් පනවනවා කියන තැනකදී නාමකාය විතරක් පවතින තැනක් තියෙනවා, නාමකාය රූපකායකට බැහැගෙන පවතින තැනක් තියෙනවා කියලා තැන් දෙකක් කතා කරනවා.
මෙතන මේ මහානිදාන සූත්‍රය
නම් මට මතක නැහැ එහෙම සූත්‍රය වෙන.
ඒකේ තියෙන්නේ ඉස්සෙල්ලා අධිවචන සම්පස්සේ
මහා නිදාන සූත්‍රපිට පොඩ්ඩක් වෙන්ද බල මතකද කොතනද කියලා සූත්‍ර පිටකේ
මචන් කයින්
නේද දිගන පැද කියන එක
දිගයි කප්පන එක ඒක බලමු සූත්‍රේ බලමු.
සූත්‍රෙම ගත්තනම් මට
ඒක හොඳයි. ඒක තමයි මේ මතකෙන් කියනකට වඩා මටත් ඒක මතක නැහැ.
විශ්වාසයි ඒකට සූත්‍ර